Honorable M.A. Sumandran, you have 22 minutes.
Thank you, Deputy Chairman, for the time allocated for me to speak on this very important bill that has been presented by the Minister of Justice today. I'm saying important bill because for a long time the need was felt that the issue of contempt of court needed some intervention by the legislature so that what we thought was the application of the common law of contempt with all its uncertainties will be regulated better, particularly with regard to the procedure one adopts in the superior courts. The Civil Procedure Code has a chapter that prescribes procedure for inferior courts, and therefore there is some procedure prescribed. The Judicature Act prescribes a limitation with regard to sentences that can be imposed, and in any case that is in facie contempt that they can try anything outside of that court unless specifically authorized by law. Our Constitution has given the jurisdiction to the Court of Appeal to try those. The superior courts of record, both the Supreme Court and the Court of Appeal, have adopted their own procedure in dealing with this issue. We have seen in the past, not very long ago, when the Supreme Court, in the exercise of its fundamental rights jurisdiction, has summarily detained persons without a charge being read out, sent them to prison, and tried and committed persons to judicial custody, holding them in contempt. This happened in one particular case, or two cases, if I remember right. One with regard to sand mining, and the other with regard to sound pollution, where the then Chief Justice Sarath Silva, presiding in the Chief Justice's court, would entertain even photographs that somebody gave, look at it and say, ah, here you have done sand mining, and sentence the man to prison. These things happened. It was important to lay down a procedure, particularly the right to be heard, and the right to be heard, we understand, in a very substantial manner before a person is condemned. And also with regard to punishments, there had to be some direction, some limitations, rather than leave it to the court to decide as they pleased as to what kind of punishment must be meted out when a complaint of contempt comes before court. Unfortunately, although in the original bill that issue has been addressed, the Supreme Court, in a special determination, seems to have suggested that that limitation is contrary to the constitutional provision and that it requires a referendum. And therefore, the minister is moving an amendment, committee stage amendment, which has been given to us, removing those limitations in the punishment. This is very unsatisfactory. It's ironic that we discuss conferring jurisdiction. Already, it's already conferred in the, through the Constitution, but affirming that the court must have a right to punish for contempt. But also in the same proceedings here in Parliament, express our dissatisfaction with regard to some of these special determinations. That doesn't lower the dignity of the court. There must be at least one place where this must be discussed. And it is not only in Parliament that we can disapprove judgments of court. There can be academic discussions outside Parliament also. That's not contempt. You can disagree with judgments. And this is one such instance, I believe, that one of the core purposes of bringing a statute is defeated when you leave those limitations of punishment out of the statute. We have had instances when court has acted with anger, not with restraint, not with proportionality. So that is why it is important that we put down in the law the categories of offences of contempt and limited those punishments. And I think the original limitations were good, 6 months, 1 year, and up to 2 years, and not more than 2 years. Unfortunately, that is not being, we are not being able to do that because of the Supreme Court itself. And today is an instance when in this house, conduct of judges and court was taken to the cleaners by a cabinet minister, no less. Often we have found the members of the opposition saying things, or if a government member said something, there'll be objection raised based on standing orders that you can't do this. But today, the gravity of the subject was such, not one single member of parliament objected. The deputy speaker who was in your chair felt uncomfortable and at one point merely drew the minister's attention to standing order 83. That's all. All what he wanted to say was said. And that is a reflection of the sad state that the judiciary is also in today. And I don't think we should back off thinking that if we discuss it here, that is in some way an affront to the judiciary. No, it is not. After all, it is a parliament that gives the judiciary judicial power. The constitution has given, that was enacted in this parliament.
Order, please. Honorable Saman Piriyaheerath to the chair.
In any case, the judicial power of the people is vested in parliament and it exercises through courts and other institutions for the administration of justice. Therefore, the parliament has a special task to discuss these matters. I want to draw the minister's attention to developments in other jurisdictions. Now, it's well and good that in order for judicial orders to be obeyed and respected, that you have provision to punish those who violate court orders. But the offense of scandalizing the court, or whether scandalizing the court should amount to contempt of court, is a matter that other jurisdictions have looked at, and in many places it is no longer a part of the offense of contempt. England and Wales removed that as part of the offense of contempt in 2013. That is because the idea of free speech, expression, and accountability of the judiciary to even defend the orders that they make are seen to be an important element in a democracy. I have the report of the Law Reform Commission of Victoria, which came out recently, just last year, so that is why I have that document, that has serialized how in other jurisdictions the scandalizing contempt has been removed from the law. But in certain places, they have allowed it to remain, but with very limited application, limited need to protect against statements that impair public confidence in court. The whole idea is that public, the confidence that public have in the judiciary must be earned. They must demand that confidence in themselves by their conduct. It's like respecting your elders, right? Or anybody else, by their very conduct, the citizens will give them the due recognition and respect. It is not forced out of them. And in certain issues, perhaps in certain areas, judges come out and explain. And some countries have pass laws where it is made obligatory to explain. Our law also says judgments, you must give reasons. That is the underlying principle. Why should you give reasons otherwise? You can say, well, the court has the power to rule, it has ruled. And that is why even today, in certain instances when court refuses leave to proceed in fundamental rights cases, we ask for reasons. In most cases, they don't give reasons because it's not obligatory. But you must give reasons. We've had fundamental rights cases at leave stage itself argued for 10 days. Surely, to argue for 10 days, there was reason to look into the matter. After full 10 days of arguments, full bench has said, we see no reason to grant leave to proceed. That's the only reason. That shouldn't be. Matters of public importance, they must give reason for their decision. Now, the Supreme Court and the Court of Appeal supervise judgments of inferior courts. And if their reasons are not given, that in itself is a ground for appeal. That in itself is a ground. We go and say, well, they haven't given reasons. This issue hasn't been dealt with. But that must apply equally to the superior courts also. Because the accountability is to the people. The judicial power, one has to understand, is a power of the people. And when we say it is a power of the people, that must have some meaning. For judicial independence, it is true that when a judge is appointed, he can't be removed except through special procedures. All of that is there. But that doesn't take away from him or her the obligation to answer to the people, because the function that they perform is a function of the power of the people that have been given to them to perform. And they must constantly give account to the people of what they do. So this morning when we had these sittings here and various comments were made, it brought the judiciary into disrepute. Tomorrow or today even, when people have seen this and what was discussed in this these hallowed precincts, people will regard the judiciary with contempt. But I'm not making any reference to this particular case, but if courts have conducted themselves in such a way, like the instances I gave earlier, the same former Chief Justice Sarath Silva, after he retired, on a political platform, said, Hiragedara Yavana Hitiakanava, Mama Rajagedara Yavua. Samava Illanova. Janatage Samava Illanova. Now he should have been sentenced to prison for that. For abuse of judicial power and public confession. Another one who sat in the seat of the Chief Justice, later it was resolved that he was never properly appointed Chief Justice. A former president publicly said that he came to the president and said, don't remove me from this post. I will hold everything in favor of the government. And the president said that. President Maithripala Sirisena publicly said that. Now, when you have people who have sat in the seat of the Chief Justice, the head of the judiciary, who have behaved like that, is it any wonder that people have only contempt for court? Is it any wonder? So what are we trying to do then? We are trying to forcibly, this is like the policeman in the magistrate's court, who thinks that you mustn't cross your leg, you mustn't read a book. He thinks that is contempt. A false idea of what it means to respect court. So that is why I think the issue of scandalizing court should be removed from this. Enforcing a court order, violating a court order, yes. That may be visited with punishment. But scandalizing court in today's age is not something that should be there. Other civilized jurisdictions are little by little removing them. This is the other reason why even the online safety bill, when they had put in this contempt of court also, we argued before the Supreme Court that should not be there. Free expression must be permitted. When it exceeds bounds, there will emerge a societal pressure, a community restriction that will somehow regulate that. Not everything can be regulated by enforcement of strict law like this. Again, unfortunately, we cannot agree with the determination of the Supreme Court in regard to the online safety bill. Very serious concerns have been raised, and many of those serious concerns, there are a record 54 petitions filed, 45 counsel, one day court sat till 10 in the night. I mean, they have written a 62-page determination. But many of very crucial issues raised by the petitioners are not dealt with in the determination. So where can we say this? I mean, can say it anywhere. Thank you. But While commending the minister to have taken the step towards a long-felt need of a statute that prescribes a procedure, we thought will prescribe punishments also, but at least the procedure is prescribed so that a person knows that if he is accused of contempt, there is at least a procedural safeguard. But as it is, you are going to remove the limitation on punishment, leaving it to court to even pass death sentence for contempt. Strictly, that is possible. That should not be the case. Another matter is a limitation of time. A very salutary provision was in the original draft that within 1 year of the alleged offence, the complaint should be made. But now it says court must take action within 1 month from it being reported to court. So 30 years after an alleged offence, somebody reports it to court, and court has to then within one year take action. That's how it will read. How can that be when penal offences themselves have a restriction of 20 years, that this has no restriction at all? From the alleged offence, there must be... I'm concluding. There must be a limitation of time. So while welcoming this, I urge the minister to take necessary steps to remove scandalizing contempt from this, to somehow, even by amending the constitution if necessary, have limitations on the punishment and to bring in limitation of time. Thank you.
Stuti garu mantamani milagata garu MUM Ali Sabri garu amatuma butumata vinadi visima o kiriyalla mantuma
mama adude garu vijayadasa rajapaksa patthu wage pahedili kirima killuwa me dire shaft age barre ganna mokada eka ada bidhi beruwak hatiyata අධිකරණයේ ප්‍රකාශයට පත් කළා තියෙන කාලයක් මේක විවිධ පැතිවලට ඇරුවා පෞලිස සාමාජිකයන්ට යාළුවන්ට සීදී රසාගත්තා කිව්වා නමුත් අද මාත්‍රාත්වරය පැහැදිලිව කියලා තියෙනවා එය ඝාතනයක් කියලා ඉතින් මම ගරු අපැතුමාගේ ඒකේ පැහැදිලි කිරීමක් කරන්න කියලා
විජේස රාජපක්ෂ මහතුමා
ගරු සභාපතිතුමනි ගරු කිරියල්ල මැතිතුමා ආපු කාරණය දිනේෂ් ශාප්ට මහත්මයාගේ මරණය සම්බන්ධ අධිකරණයේ පවතින කාරණයක් ඒ සම්බන්ධව මට කියන්නට පුළුවන් දැනට පොදුවේ වාර්තා විච්ඡය තොරතුරු පමණයි. ඒ සම්බන්ධව අපි කවුරුත් දන්නවා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්තුමිය මේ මරණය පිළිබඳව පරීක්ෂණයක් කරලා වාර්තාවක් කැඳවන්න විශේෂඥන් 5 දෙනෙකුගේ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතුව ඒ කණ්ඩායම පහුගිය දිනවල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දීලා තිබෙනවා මේ මරණේ ස්වභාවය පිළිබඳව සඳහන් කරලා. එහිදී 5 දෙනාගේ කණ්ඩායම බහුතර මතය විදිහට 4 දෙනෙක් එක මතයකුත් ඒ වගේම මහාචාර්ය රුවන්පුර මහත්මයා තවත් මතයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට 4 දෙනාගේ මතය අනුව සඳහන් කරලා තිබෙන්නේ ශාෆ්ට මහත්මයාගේ මුව සහ මුහුණේ සිදු කරන ලද තෙරපීමක් හේතුවෙන් මෙම ඝාතනය සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒතර මේ මතය පිළිගන්නේ නැහැ මහාචාර්ය රුවන්පුර මහත්මයා. එතුමා සඳහන් කරලා තියෙන්නේ මේක ඒ ආකාරයෙන් නෙවෙයි, ඉතාමත්ම මේ සූක්ෂම ලෙස ක්‍රම කීපයක් භාවිතා කරලා සිදු කරන ලද ඝාතනයක් කියලා. ඒ සම්බන්ධව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ඉල්ලලා තියෙනවා 4ක්. ඒ පළවෙනි වාර්තාව පළවෙනි එක තමයි පළවෙනි රුධිර සාම්පලය, දෙවෙනි රුධිර සාම්පලය සහ ඔහුගේ ආමාශයේ තිබූ ආහාර විදිහට ගත්ත දේවල් පිළිබඳව වාර්තා. ඒ වාර්තා තුනට අමතරව ප්ලාස්ටික් කප් එකක් දැන් ඩප්පියක් කියලා අපි කියන්නේ ඒකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සමහර වෙලාවට සැක හිතිලා වෙන්නේ නැති මේ සයිනයිඩ් තිබිච්ච ඩප්පියක් කියලා යන විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දීලා තියෙනවා ඒ පිළිබඳව වාර්තාවන්. පළවෙනි රුධිර සාම්පලය මිලිග්‍රෑම් 10ක ප්‍රමාණකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ සයිනයිඩ් තිබිලා තියෙනවා 6.9ක් මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 6.9ක් පළවෙනි රුධිර සාම්පලයේ. දෙවැනි රුධිර සාම්පලයේ තිබිලා තියෙනවා සයිනයිඩ් මිලිග්‍රෑම් 2.3ක්. ආමාශයේ තිබුණු ආහාර වැනි අනිකුත් දේවල් වල ඒවායේහි අඩංගු වෙච්ච සයිනයිඩ් ප්‍රමාණය මිලිග්‍රෑම් 4.9යි. එතකොට ප්ලාස්ටික් කප් එක නැත්නම් ඩප්පිය කියන එකෙහි සයිනයිඩ්ෝ ආසනිකෝ පලිබෝධක විෂ හෝ කිසිවක් නැති බවට වාර්තා දීලා තහවුරු කරලා තියෙනවා. එතකොට ශරීරයේ සයිනයිඩ් තිබෙන බවට මේ වාර්තාවලින් සඳහන් වෙලා තිබෙනවා. විශේෂඥවරුන්ගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියෙනවා මුහුණට මුඛයට කරන ලද තෙරපීන් අනුව මරණය සිද්ධ වෙලා කියලා. ඉතින් ඒක විද්‍යාත්මකව අධිකරණයේ තහවුරු වෙන්න ඕන එකක්. සයිනයිඩ් ශරීරයට ගත වුණාම සාමාන්‍යයෙන් ක්ෂණිකව මැරෙනවා. සයිනයිඩ් ශරීරගත වුණාට පස්සේ මූණේ තෙරපීන් කරන්න ස්ට්‍රැන්ගියුලේෂන් නැත්නම් හුස්ම ඉර කිරීම අවශ්‍යද දින කාරණේ පිළිබඳව ඒක විශේෂඥවරුන් විසින් තහවුරු කර යුතු කාරණයක්. මේ ලිපිගොනුව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවට එවල නැහැ. ඒ වුවට පස්සේ මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා නීතිපති ගරු නීතිපතිතුමා අවශ්‍ය ආකාරයට නඩු පැවරීමේ කටයුතු සිද්ධ කරයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. මීලට ගරු MUM අලිසබ්‍රිය අමාත්‍යම ඔබතුමාට විනාඩි 25ක් කාලයක් ලැබෙනවා.
ගරු මුල් ආසන අරුණ මන්ත්‍රීතුමනි, මුලින්ම අද දින විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශ යටතේ 50 කීපයක් සම්මත කරගන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මම අධිකරණ අමාත්‍යතුමා ඇතුළු ඒත මැදිහත් වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත කැමැති අන්තවන්න කැමැති පූර්ව නඩු විභාග පිළිබඳ ඒ සම්පූර්ණ කාර්යපටිපාටිය පිළිබඳව වෙනම කල්පනා කරලා විශේෂ කාර්යභාරයක් කරපු හිටපු අභියාචනාධිකරණයේ විනිශ්චකරු රුවන් ෆර්නාන්ඩෝ මහතා ඇතුළු ඔවුන් සියලු දෙනාම ඔබ ආචාර්ය රුවන් ෆර්නාන්ඩෝ මහතුමා ඇතුළු ඒ කණ්ඩායමක් කාලයක් තිස්සේ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වලා එය මුලින් තිබුණු නීතිය ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී ලැබුණු අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කරලා ඒවායෙන් ප්‍රායෝගිකව විසඳුම් හොයාගෙන ඉදිරිපත් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා නීතිය ඉතාමත්ම ඉක්මනින් විසඳා ගැනීම සඳහා හා යුක්තිය පසුබිම් මේ ක්‍රියාදාමයට මෙම පනත නිසි පරිදි ක්‍රියාත්මක වුණොත් විශාල වෙනසක් වෙයි කියලා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාවේදී මේ පනත පිළිබඳව මෙනේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය වඩා යහුසුලුව කාර්යක්ෂම ක්‍රියාත්මක වීමේ වැදගත්කම. ඒ දෙගින් දිකට මේක පිළිබඳව කියලා තියෙනවා. මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් මක්නිසාදයක්. විශේෂයෙන්ම අපි ආර්ථික අර්බුදයකින් ගොඩ එන මේ අවස්ථාවේදී අධිකරණයේ යහුසුලුභාවය හා අධිකරණයේ ක්‍රියාත්මක කරන පාත්‍රතාවය මෙන්ම අධිකරණය ස්වාධීනත්වයත් එකිනෙකට බැඳිලා තියෙන දෙයක්. විශේෂයෙන්ම අපි දන්නවා ආර්ථික අර්බුදයකින් එතෙට එනකොට අපි බොහෝ දෙනාට එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික් කරන්න උත්සාහ කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ රාශියකම අපි විසින් ඉටු කළ යුතු යුතුකම් ඉෂ්ට කිරීම අතහැරලා දාලා තියෙනවා. විශේෂයෙන්ම IMF ඩයග්නොස්ටික් වාර්තාව බැලුවම මමත් නීතිඥවරයෙක් වශයෙන් ඒක බලනකොට ඔවුන් අනිකුත් කරුණු අතර එක ඩයග්නොස්ටික්යක් හැටියට කල්පනා කරලා බලන්නේ නීතියේ ප්‍රමාදය මොන ආකාරයට රටේ ආර්ථිකයට බලපානවද කියන එක. තාමත් වැදගත් කරුණක්. මම හිතනවා ඒ පිළිබඳව අපි උනන්දු වෙන්න ඕන. මම මේක දිහා බලන්නේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කරලා කලාපයේ බලවතුන් එක්ක හා කලාපයේ අනිකුත් රටවල් එක්ක තරඟකාරී තැනකට රට ඉදිරියට ගෙන යාම සඳහා අධිකරණයට විශාල ක්‍රියාපාර්ශ්වයක් විශාල වගකීමක් තියෙනවායි කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න. contempt of court ද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතියක් ගෙනීම ඉතාමත්ම වැදගත්. ඒ අධිකරණයේ අභිමානය අපි රැකගත යුතුයි. නමුත් මම එකඟ වෙනවා අපේ සුමන්දරම් ගරු මන්ත්‍රීතුමා කියපු ආකාරයට අධිකරණයට අභිමානය ලැබෙන්නේ, අධිකරණයට ගෞරවය ලැබෙන්නේ ඒක බලහත්කාරයෙන් ලබා ගන්නට බෑ. ඒ ඒ ගෞරවය උපයා ගත යුතුයි. The judiciary also must command the respect, not that it could demand it. තේින්ද? ඉතමත් ඒ ගෞරවය ලැබෙන්නට නම් නීතිය පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසයක් තියෙන්න ඕනේ. නීතිය පිළිබඳව විශ්වාසයක් තියෙනවා කියලා කියන්නේ බොහෝ අවස්ථාවලදී නීතිය ඉදිරියේදී අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව තියෙන විශ්වාසය විතරක්ම නෙවෙයි. මේ උසාවි ගියොත් අවුරුදු කීයක් අපිට ණය නඩු අහන්න කියන්න වෙයිද? කොච්චර ප්‍රමාණයක් වියදම් වෙයිද? නඩු කියලා වැඩක් තියෙනවද කියන එක අපි පොදුවේ අහන දෙයක්. විශේෂයෙන්ම අමත් නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරනකොට විදේශ ආයෝජකයෝ ලංකාවට ආවම ඔවුන් අපෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා යම් යම් ගැටලු පිළිබඳව. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මේ නඩුව විසඳා ගැනීම සඳහා කොච්චර කාලයක් යයිද කියලා. ගරු සභාපතිතුමනි, අපිට ඒකට නිශ්චිත උත්තරයක් දෙන්නට බෑ. අවුරුදු ගණනක් යනවා, මුල් උසාවියට යනවා, එහි සිතාසි බෙදන්න අවුරුද්දක් විතර යනවා. ඒක ඇවිල්ලා නැවත බෙදාගෙන ඕක ඉදිරියට ගිහිල්ලා සාක්ෂි දීලා එක්කෝ ස්ටෙනෝග්‍රාෆර් කෙනෙක් නැහැ කියනවා, නැත්නම් අනිත් පැත්තේ නීතිඥවරයාට සනීප නැහැ කියලා කියනවා, එහෙම නැත්නම් මේ තව විදියට කල්ලිල්ලනවා, නැත්නම් ප්‍රොසීඩින්ග්ස් ලෑස්ති නැහැ කියලා කියනවා. අවුරුදු ගාණක් යනවා, ඊට පස්සේ අපීල් කරාම අපීල් එක ගන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ අපීල් එකෙන් පස්සේ සුප්‍රීම් කෝට් එකට අපීල් කරත්තම තවත් කාලයක් යනවා. දැන් මේක විශාල ගැටලුවක් අපිට. මේක විසඳ ගන්නට ඕන. මම හිතනවා අපි මේ දිහා බලන්නට ඕන. අධිකරණය අවතක්ෂේරුට ලක් කිරීමවත් පාචල් කිරීමවත් නෙවෙයි අපි කළ යුත්තේ. අපි බලන්නට ඕන. නමුත් අධිකරණයත් අනිත් සියලුම රජයේ කොටස් හා සමානවම පාර්ලිමේන්තුවට accountability එකක් තියෙනවනම්, ජනාධිපතිවරයාට accountability එකක් තියෙනවනම්, විධායකයට accountability එකක් තියෙනවනම්, අධිකරණයටත් accountability එකක්. ඒ කියන්නේ ඔවුනොත් වග කියන්නට ඕන යම් කිසි දෙයක් සිද්ධ වෙන අවස්ථාවේදී කොහොමද කරන්න කියන එක. හැබැයි අපිට අධිකරණයට විතරක් ඒ බලපෑම තියන්නට බෑ. මක් නිසාද යත් මම කියන්නම් ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ අපේ ඕනෑම ආයෝජකයෙක් ලංකාවට එනකොට විශ්වාස කරනවා ලංකාවට විදේශ ආයෝජනය එන්නේ නැතුව අපේ ආර්ථිකය නංවන්නට බෑ. 1991 දී ලංකාවේ ආර්ථිකයෙන් 34% දළ ජාතික නිෂ්පාදනයෙන් එක්ස්පෝර්ට් වලින් රුපිය ගත්ත. අද වෙනකොට ඒක 14%කට බැහැලා තියෙනවා. හේතුව මොකද්ද? විදේශ ආයෝජක ලංකාවට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? කරුණු දෙකක්. එකක් තමයි යම්කිසි ගැටලුවක් මතු වුණාම ඔවුන්ට නීතියෙන් ඒ සඳහා පිළියමක් ලබා ගැනීම සඳහා ගතවන කාලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක තමයි ඒ අපේ අපි කියනවා නිලධාරීවාදී. මේ දෙකම හින්දා උන්ට කිසිම දෙයක් ආයෝජනය කරලා ප්‍රයෝජනයක් ගන්න බැරි හින්දා ඕනතරම් අනිත් රටවල් තියෙන හින්දා එතනට ඒ රටවල් වලට යනවා. විශේෂයෙන්ම time taken to enforce a contract කියලා අපි කියනවා ගිවිසුමක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා ගතවන කාලය පිළිබඳ දර්ශකයක් තියෙනවා. ඒ දර්ශකයකට අනුව ලංකාව ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා දින 1318ක් යනවයි කියලා ගණන් හදලා තියෙනවා. මම දන්නේ නැහැ කොහොම ගණන් හැදුවද කියලා. ඒ ඉක්මනටවත් ක්‍රියාත්මක කරගන්න බෑ. ඒ දර්ශකයට අනුව ඒ ගණන් බැලීමට අනුව ලෝකයේ රටවල් 183කින් අපි ඉන්නේ 178 වෙනි ස්ථානයේ. තේනම් අපි කොහොමද ආයෝජකයෝ ගෙන්නගන්නේ? දෙවෙනි කරුණ අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රිමිනල් නඩුවක් මහාධිකරණයක අහලා ඉවර කරන්නට අවුරුදු 10ක් විතර ගත වෙනවා. එහෙනම් අපි කොහොමද ඒක ඇපීල් කරාම තව කාලයක් යනවා. ඔබතුමාලා දකින්න ඇති 2005 නැත්නම් 2000 වර්ෂයේ සිද්ධ වෙච්ච මිනිමරුම් වලට නැත්නම් කුඩු නඩු වලට දැන් තමයි නඩු තීන්දුව දෙන්නේ. මේ පිළිබඳව අපි හැබැයි අධිකරණයට විතරක් ඒකට අඩුපාඩු කියන්නට බෑ. මොකද ලෝකයේ දර්ශකයක් තියෙනවා මිලියනයකට සිටිය යුතු විනිශ්චයකාරවරු ප්‍රමාණය. දියුණු රටවල් වල ඉන්නවා මිලියනයකට 100ක් විතර. මම මෑතකදී ඉරානයට ගියාම ඉරානයේත් පවා ඉන්නවා 95ක් මිලියනයකට. අපේ රටේ විනිශ්චයකාරවරු ඉන්නේ මුළු ලංකාවේ තියෙන ඔක්කොම නඩු ටික විසඳන්න. මිලියන 22ක් සඳහා විනිශ්චයකාරවරු ඉන්නේ 352ක්. ඉතින් ඒ කියන්නේ 1 මිලියනයකට විනිශ්චයකාරවරු ඉන්නේ 15 දෙනා. ඉන්දියාවේ පවා ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4ක්. ඔවුන්ගේ ඉන්නව ප්‍රතිශතයක් ඇටියට 22ක්. එහෙනම් අපි මේ සඳහා ආයෝජනය කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ ආයෝජනය කිරීමකින් තොරව නීතියේ පාලනය නිසියාකාරයට අපිට පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. අධිකරණ අමාත්‍යවරයා හැටියට ඉන්නකොට අපි සුප්‍රීම කෝට් එකේ 11 ඉඳලා අවුරුදු 40කට පස්සේ 17 වෙනකම් වැඩි කරා. කෝට් ඔෆ් අපීල් එක 12 ඉඳලා 20 වෙනකම් වැඩි කරා. ලොකුම බැච් එක මැජිස්ට්‍රේට්ලා හැටියට 47 දෙනෙක්ව බඳව ගත්තා. කෝට් ඔෆ් අපීල් එක කොමර්ෂල් හයි කෝට් එකට 18 දෙනෙක් අරව ගත්තා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක පටන් ගැනීමක් විතරයි. අවම වශයෙන් මෙම ප්‍රමාණය 600කට 700කටවත් වැඩි කරන්නට ඕන. මේ තියෙන ආර්ථික අර්බුදය තුළ අපිට ඉමීඩියට්ලි ඒක කරන්නට බෑ. අවාසනාවකට වගේ අපේ චාල රාජ්‍ය සේවයක් තියෙනවා 1.6 මිලියන්. ඒ වුණාට අවශ්‍ය ක්ෂේත්‍රවලට නැහැ. නඩුකාරවරු නැහැ, නඩුවහන්. මේ ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රමාණවත් නිලධාරීන් නැහැ. නීති කටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් නිලධාරීන් නැහැ. විදේශ ස්ථානාපති සේවයේ 268 දෙනෙක් අප්‍රූව් කරලා තියෙනවා. අපිට තියෙන 160යි. ඒ විශාල මිස්මැච් එකක් තියෙනවා. අවශ්‍ය තැන්වලට නැහැ. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම ඩෙස්ක් එකක් නැතුව 100ක් විතර ඉන්නවා. ඒ කියන්නේ අපි දෙගොල්ලොම එකතු වෙලා කාලයක් තිස්සේ දේශපාලඥයෝ විසින් තේරුමක් නැතුව පුරවල තියෙනවා. අපේ සම්පූර්ණ ආදායමෙන් විශාල ප්‍රමාණයක් යන්නේ ඒ අයට පඩිගෙවන්න. ඔවුන්ට ඇති වැඩකුත් නැහැ, අපිට ඇති වැඩකුත් නැහැ. ඒ හින්දා මම හිතනවා අපි ඉතාමත්ම ඉක්මනින් මේ පිළිබඳව සලකලා බලලා අධිකරණ ශ්‍රේෂ්ඨයේ තුල විශාල වෙනසක් කිරීම සඳහා ආයෝජන කළ යුතුමයි. ඒ ආයෝජනය සඳහා අපි කැපවිය යුතුමයි. මොකද ඒක එක දෙයකට නෙවෙයි, නීතියේ පාලනයටත් ඒක වැදගත්, ආර්ථිකය ගොඩනංවන්නත් අපිට වැදගත්, ආයෝජන ලබා ගන්නත් අපිට වැදගත්, අපනයනය මත පාදක කරගත් ආර්ථිකය ගොඩනගන්නත් අපිට වැදගත්, රැකියා උත්පාදනය කරන්නත් වැදගත්. එහෙනම් මම මේ ආර්ථිකයට සම්බන්ධ කරලා කියන්නේ ඇයි නීතිය ක්‍රියාත්මක කිරීම වඩා යුහුසුළු කළ යුත්තේ කියන එක පිළිබඳව. මම බොහෝ විට මම දැක්කා ඔය IMF ඩයග්නොස්ටික් එකේ ඔවුන් කියනවා ඉතාමත්ම ලේසියෙන් දින අරගන්නීමේ හැකියාව තියෙනවායි කියලා ලංකාවේ අධිකරණයක ඇත්ත. මම අවුරුදු 25ක් ප්‍රැක්ටිස් කරලා මේ පාර්ලිමේන්තුවට ආවේ. ඒක සම්පූර්ණ ඇත්ත. ලෝයර්ස්ලා දෙපැත්තම අරගෙන දින ගන්නවායි කියලා කියනවා. ඉතින් මේ පිළිබඳව යම් ක්‍රමවේදයක්, යම් නිශ්චිත කාලයක් තුළ මේ නඩු ටික අහලා ඉවර කිරීමේ හැකියාව පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕන. විශේෂයෙන්ම අනිත් රටවල් වල මේ තාක්ෂණය මෙම නඩු ඇසීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම සඳහා කොහොමද තාක්ෂණය උපයෝගී කරගන්නේ පිළිබඳව අපි කෝවිඩ් කාලයේදී මේ පනතක් ගෙනාවා. කෝවිඩ් කාලයේදී අපි උසාවි කීපයකම ඔන්ලයින් ක්‍රමය මගින් නඩු අහන්න පටන් ගත්තා. ඒ අරුණාම කෝවිඩ් කාලය තුළදී අපි හයිකෝට් එකේ ඉඳලා ඉස්සර අපි දන්නවා සැකකාරයෝ අරගෙන යනකොට බෝම්බ ගහන්න උත්සාහ කරන හින්දා අපි සිරමැදුරේ ඇතුළත වෙනම තැනක් හදලා ස්ක්‍රීන් එකක් හදලා හයිකෝට් එකට කෝට් ඔෆ් අපීල් එකට එන්නේ නැතුව ඔවුන්ට තමන්ගේ කුටියේ ඉඳලා ඒක බලාගෙන ඉීමේ හැකියාව අපි ලබා දුන්නා. මේක තවදුරටත් වැඩි දියුණු කරන්නට ඕන. ඒ ලත්ැනින් ලොක් කරන්නේ නැතුව ඉතාමත්ම වැදගත්. මොකද අද ඉන්දියාවේ ඔන්ලයින් ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක වෙනවා. ඔවුන් නැවතුවේ නැහැ කොවිඩ් එකෙන් පස්සේ. මම දන්නවා සමහර ලෝක ප්‍රකට ඉන්දීය දක්ෂ නීතිඥ මහත්තුරු ලන්ඩන් එකේ ඉඳලා ඔන්ලයින් සහභාගී වෙනවා නඩුවලට. එක නඩුවකට ඉන්දියාවේ සහභාගී වෙනවා, තව නඩුවකට ලන්ඩන් වල සහභාගී වෙනවා. ඉතින් ඒ තැනට අපි යන්නට ඕන. අපි කොහොමද තාක්ෂණය උපයෝගී කරගන්නේ, කොහොමද අපි ඩිජිටලයිසේෂන් එක අරගෙන යන්නේ කියන එක ඉතාමත්ම වැදගත්. අපි මුලින් මම එන්න ඉස්සෙල්ලා ඉඳලම මම තලතා අතුකෝරල මැතිනිය සහ අජිත් පෙරේර මහත්මයාලා ඉන්නකොට මුල් සාකච්ඡා මට්ටමෙන් පවත්වාගෙන ගිහිල්ලා තිබුණා ඩිජිටල් කරණය සඳහා. පියාවට පස්සේ සම්බන්ධයෙන් සම්පූර්ණ ක්‍රියාවලියක් අරගෙන ඩිජිටල් කරණය මන් කිරීම සඳහා කටයුතු කරමින් ගියා. නමුත් මුදල් පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන ඉඳල් ගියා. වෘද්ධි ඩිජිටල් කරණය අපිට කරගන්නට බැරි වුණා. මම විශ්වාස කරනවා මේ ඩිජිටල් කරණය ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම, යාවත්කාලීන කිරීම සඳහා හා වඩා කඩිසර හා ශක්තිමත් කිරීම සඳහා ඉතාමත්ම වැදගත්. ඒ සඳහා කරන ආයෝජන ඉතාමත්ම වැදගත්. සමහර වෙලාවට අපි හිතනවා යටිතල් පහසුකම් කියලා කියන්නේ ගෙවල් හදන එකයි පාරවල් හදන එකයි ගොඩනැගිලි හදන එකයි විතරක් කියලා. ඒ යටිතල පහසුකම් දෙආකාරයකින් තියෙනවා. යටිතල පහසුකම් එකක් තමයි අපිට පේන ඒ ෆිසිකල් පහසුකම්. නමුත් අපිට නොපෙනෙන හරියට මේ සොෆ්ට් මෘදුකාංගයක් හා දෘඩාංගයක් වගේ මුදුකාංගයක් හා සමාන රැටිකල පහසුකම් තමයි රටක නීතිය. එඳ නීතිය යාවත් කාල කිරීම සඳහා අලුත් නීති ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එහිඳ තමයි මම ඉන්න කාලෙදී මම වර්තමාන අධිකරණ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මට හැකියාව ලැබුණා කමිටු 80ක් විතර පත් කරන්නට. ඒ කමිටු 29ක් පත් කරලා නීති 80ක් අලුතින් විසිට් කිරීම සඳහා අපිට හැකියාව ලැබෙනවා. එයින් බොහෝ නීති 130ක් විතර දැනටමත් නීතිය බවට පත් වෙලා තියෙනවා. අනිත් ඒවා ඉදිරියටත් නීතිය බවට පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඒ සඳහා උදව් කරන්න නීතිඥ ප්‍රජාවෙන් 350ක් විතර වොලන්ටරිලි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. එහෙනම් මම හිතනවා අපිට දර්ශනයක් තියෙනවා නම් ඒ සඳහා කැප වෙන්න, ඒ සඳහා තමන්ගේ ශ්‍රමදායකත්වය ලබා දෙන්න, මේ රටේ සෑම ශ්‍රේෂ්ඨයක් තුළම මිනිස්සු පෙළ ගැසිලා ඉන්නවයි කියන එක හැමෝටම පේනවා. දැන් මම මුලින් කියපු ආකාරයට ඉතාමත්ම වැදගත්. දැන් අපි accountability කියන එකෙන් හා performance evaluation කියන එක ඉතාමත්ම වැදගත් කියලා අපි කියන්නේ. Honorable member, it is very very important while we protect the dignity of the judiciary, just like any arm of the government, whether it is the executive or whether it is the legislature, judiciary is also accountable to the people. Judiciary is also accountable for the performance what they are performing. So therefore it is important we come out with a mechanism which is transparent, which should evaluate the performance, how many judgments have been pronounced, how many cases have been heard. No judges, we have increased the number of the judges, but the final benefit of those increments and the investment what we made on the judiciary had gone to the general public in this country is a very important question. So therefore it is important that we work diligently towards improving the quality of the judicial process in this country. It is not only about the independence. Independence is fundamental. If there is no independent judiciary, there is no point of talking about the judiciary. But that's only one aspect of it. It is also important we need to have an efficient and efficacious judiciary, which timely and in an efficient manner adjudicate the dispute between the parties, because it's fundamentally vital for a function in democracy and for the rule of law and also for a thriving economy. එයින්ද ගරු මන්ත්‍රීතුමනි මම ප්‍රකාශ කරලා කියන්නේ මෙම දැන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරවරු 11 දෙනා ඉඳලා 17 දෙනා දක්වා වැඩි කරා. ඒ හා සමානවම ඒ නඩුවාන වේගය වැඩි වෙලා තියෙනවද කියන එක සලකලා බලන්නට. කෝට් ඔෆ් අපීල් එකේ 12 දෙනා ඉඳලා 20 දෙනෙක්ම් වැඩි කරා. එහෙනම් ඒකේ ප්‍රතිලාභය, ඒ ආයෝජනයේ ප්‍රතිලාභය මේ රටේ මහජනතාවට ලැබිලා තියෙනවද කියන එක බලන්නට ඕනේ. එහෙනම් මේ දෙකේ සංකලනය ඉතාමත්ම වැදගත්. අපි අධිකරණයේ අභිමානය, අධිකරණයට තියෙන ගෞරවය ආරක්ෂා කරගන්න අතරතුරම අධිකරණය විසින්ම ක්‍රියා අධිකරණයට අවශ්‍ය සම්පූර්ණ යටිතල පහසුකම් ලබා දෙන අතරතුරම අධිකරණයට අවශ්‍ය සහාය ලබා දෙන අතරතුරම අලුත් නීති ගැන අතරතුරම ඒ නීතිය ක්‍රියාත්මක වෙමින් ඒ අලුතින් කරපු ආයෝජනය පිළිගනිමින් නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉක්මනට නඩුව හයිම සඳහා සහ හොඳට නඩුව හයිම සඳහා වඩාත් ක්වොලිටි ජජ්මන්ට් එකක් ලබා දීම සඳහා කරන ව්‍යායාමය හොඳට ක්‍රියාත්මක වෙනවාද කියන එක පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයකුත් අනිවාර්යයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා සහ මෙම පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ කමිටු හරහා පර්ෆෝමන්ස් එක නඩුවේ තීන්දුව අපිට ඔයාලා බලන්නට බෑ. නඩු තීන්දුව මෙහෙම දෙන්න ඕනද කියලා අපි කාටවත් කියන්නට බෑ. නමුත් නඩු කීයක් ආනවද? නඩු කීයක් වැටෙනවද? කොච්චර කාලයක් නඩු සඳහා යනවද? මොන විදියට තාක්ෂණය මේ සඳහා උපයෝගී කරගන්නේ? අලුත් නීතියෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලබා දෙලා තියෙනවද? එහෙම නැත්නම් එයි නොවෙන්නේ කියන එක පිළිබඳව සොයා බැලීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි කියන එක අපි බලන්නට ඕන. මම හිතනවා අපි හැමදෙනාම බොහෝ වෙලාවට මම ඇතුළුව අනිත් අයට ඇඟිලි දික් කරනවා, අනිත් හැම දෙනාගේම අඩුපාඩු හොයනවා, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ ශ්‍රේෂ්ඨයේ අඩුපාඩු පිළිබඳව කතා කරන්නට යන් මැලිකමක් දක්වනවා. එමෙතේම මේ වහන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපි IMF වාර්තාවේ ඩයග්නොස්ටික් 16 අරගෙන බැලුවම ඒකට කස්ටම් එකක් වගේ කියන්න ඕනේ කියලා කියනවා. මේ රට විනාශ වෙලා තියෙන එකට ඒකට ඉඩම් පරිපාලනයක් වගේ කියන්න ඕනේ කියලා කියනවා. ඒකට අධිකරණයේ නඩු අහන ක්‍රියාපටිපාටියත් බලා මේ වග කියන්න ඕනේ කියලා කියනවා. ඒකට ඉන්ලන්ඩ් රෙවෙනියු එකක් වග කියන්න ඕනේ කියනවා. මේක ඇත්ත. අපි හැමෝම දන්නවා එහෙම තමයි ඇත්ත කතාව. ඉන්ද මම හිතනවා අපිට දැන් කාලය එකතු වෙලා තියෙනවා, එළඹිලා තියෙනවා. එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව අමංගේ ශ්‍රේෂ්ඨය තුල වෙනසක් ඉටු කිරීම සඳහා කැප වෙලා වැඩ කරන්න, සහ ඒ පෙන්නලා දෙන අඩුපාඩු වල සම්බන්ධයෙන් අපි ඩිෆෙන්සිව් තැනකට නොගිහින් ඒක කන්ස්ට්‍රක්ටිව්ලි හොයලා බලලා ඒකෙන් කරන් ගන්න පුළුවන් යම් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ පාඩම ඉගෙනගෙන වඩා හොඳ සුබදායි හෙට දවසක් නිර්මාණය කිරීම සඳහා කැපවන්නට සියලු දෙනාටම හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතිගරුව මාතුමනි.